ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
කොවිඩ් කියන්නේ තාමත් ඔස්ට්‍රේලියාවේ වගේම මුළු ලෝකෙම ප්‍රධාන මාතෘකාව. ඉතින් අපි අද දවසේදී මේ කොවිඩ් සම්බන්ධයෙන් තවත් වෙනත් කෝණයක් පිළිබඳව වෙනත් කෝණයකින් බලන්නට තීරණය කළා. ඒ තමයි මේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ තබාගෙන රැකබලා ගන්නවාද, එහෙම නැත්නම් ඔහුව රෝහලගත කරනවාද කියන තීරණය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මෙවැනි තීරණයක් ගන්නේ මොන ආකාරයෙන්ද, මේ තීරණයට හේතු පාදක කරගන්නේ අපි මොන මොන සාධකද කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා ඩාවින් නුවර රෝයල් ඩාවින් රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් බිමලරත්න මහතාව. අයිබෝන් කියලා අපේ වැඩසටහනට අපි නැවතත් ඔබතුමාව පිළිගන්නවා වෛද්‍යතුමනි.
අයිබෝන් මතර.
හොඳයි, අපේ සාකච්ඡාවේ ප්‍රධානතම කාරණාව පිළිබඳව අපි මුලින්ම කතා කරමු වෛද්‍යතුමනි. දැන් මේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ තබාගෙන රැකබලා ගන්නවාද, එහෙමත් නැත්නම් රෝහල්ගත කරනවාද කියන තීරණය ගන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබෙනවා. මේකට වෛද්‍ය විද්‍යානුකූලව අපි මුලින්ම පිළිතුරක් ලබා දෙමු.
ඒ තීරණය හුඟක් වෙලාවට ගන්න වෙන්නේ කොවිඩ් හැදිච්ච පුද්ගලයාගේ වෛද්‍ය කණ්ඩායමත් එක්ක එකතු වෙලා සාකච්ඡා මාර්ගයෙන් වතුර. ඒක අපිට විතරක් තනියම රෝගියෙකුට විතරක් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට වෛද්‍යවරුන් හෝ ඒ කාර්ය මණ්ඩලය අය සලකන කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි මේ රෝග තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට, එහෙම නැත්නම් සංකූලතා ඇති වීමට යම්කිසි හැකියාවක් තියෙනවා. ඒ හැකියාව පුද්ගලයන්ින් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් මේ අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරන පුද්ගලයාගේ තියෙන සංකූලතා ඇති වීමට තියෙන හැකියාව අපි කල්පනා කරලා බලලා ඒ හැකියාව වැඩි නම් ඒ වගේ පුද්ගලයෙක්ව අපි රෝග ලක්ෂණ මොනවා වුණත් සමහරක් අවස්ථාවලදී රෝහල්ගත කරන්න තීරණය කරනවා. තව සමහරක් අවස්ථා තියෙනවා රෝගියාට තියෙන රෝග ලක්ෂණ ඉතාම ස්වල්පයයි. නමුත් වෙනත් සමාජීය කාරණා නිසා, අපි හිතමු උදාහරණයක් ඇටියට ගෙදර යා තනියම නම් ජීවත් වෙන්නේ. ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් දෙන වෛද්‍ය උපදෙස් පිළිපැදීමේ ගැටලු තියෙන බවක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් රෝගය ගැන තියෙන දැනුම අඩු නම්, එහෙම නැත්නම් රෝගය ගැන දිගටම ඉගෙන ගන්න මේ සුළු අවස්ථාවේදී දැනුම විශාල වශයෙන් වර්ධනය කර ගැනීමේ හැකියාව ගැන අපිට සෑහීමකට පත් වෙන්න බැරි නම්, ඒ වගේ අවස්ථාවල නොයෙකුත් සමාජීය හේතු කාරණා නිසා මේ අපිට රෝගියාව රෝහල්ගත කරන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම අර ගිය වාරයේ කිව්වා වගේ රෝගය හැදෙන 80%ක් දෙනාට තියෙන බොහොම ස්වල්පයක් වශයෙන් තමයි රෝග ලක්ෂණ පහළ වෙන්නේ. ඉතින් 80%ක් දෙනා අපිට හිතන්න පුළුවන් සෛද්ධාන්තිකව මේගොල්ලන් යම්කිසි මට්ටමකින් සුදුසුකම් ලැබනවා ගෙදර ඉඳලා රැකබලා ගැනීමේ, එහෙම නැත්නම් ගෙදර අපි කියන්නේ හෝම් කෙයා කියලා, ඒ තත්ත්වයට සුදුසුයි කියලා. නමුත් අර කියන ගැටලු තියෙන යම්කිසි ප්‍රතිශතයක් සමහරක් වෙලාවට අපිට මේ ගෙදරින් රෝහල දක්වා යොමු කරන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ අපි සලකා බලන ප්‍රධාන සෞඛ්‍ය කාරණා කීපයක් තියෙන රෝගීන්ගේ ප්‍රධානම දේ තමයි ඒගොල්ලන්ට මේ වෙනකොට කොවිඩ් නිසා ඇති වෙලා තියෙන රෝග ලක්ෂණ මොනවද කියන එක. ඒ රෝග ලක්ෂණ වලින් අපිට පෙන්නනවා නම් තියෙන්නේ ඉතාම සරල රෝග ලක්ෂණ කීපයක් විතරයි කියලා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් රෝගියට කිසිම රෝග ලක්ෂණයක් නැත්තම්, එහෙම නැත්තම් තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් උගුර රිදීම හරි, එහෙම නැත්තම් පොඩි කැස්සක් හෝ ඇඟේ යම්කිසි මාංශ පේශිවල තියෙන අපහසුතාවයක් වගේ දෙයක් නම් ඒ රෝග ලක්ෂණ අපිට සලකන්න පුළුවන්. ඒවා මේ සාමාන්‍ය සරල රෝග ලක්ෂණ කියලා. එතකොට ඒකින් රෝගය තාමත් දරුණු බවට පත්වී ඇති බව පේන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙකුට තියෙනවා නම් හුස්ම ගැනීමේ අපහසුතාවයක්, අපි හිතමු එයාට හුස්ම ගන්න අමාරුයි, හයියෙන් ඉක්මනට විනාඩියට අපි 25ක් වගේ හුස්ම ගන්නවා, එහෙම නැත්නම් කතා කරනකොට එයාට වාක්‍යයක් එක දිගට කතා කරන්න බැහැ, අතරමඟ නවත්තන්න සිද්ධ වෙනවා ඒවත් වාක්‍ය සම්පූර්ණ කරන්න. එයාට වෙනත තරම් ඇවිදලා වැඩි දුරක් යන්න බෑ, ඉක්මනට මහන්සි ගතියකට පත් වෙනවා, නවතින්න ඕනේ මගදී, එහෙම නැත්නම් ඇඳෙන් නැගිට ගන්නවක්වත් බෑ. ඒ වගේ අවස්ථාව තියෙනවා නම් ඒ කියන්නේ එයාට තියෙන රෝග ලක්ෂණ දැන් සැහෙන බරපතල මට්ටමකට ගිහිල්ලා ඒ වගේ රෝගියෙක් ගෙදර තියාගෙන බලා ගන්න සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් හමු වුනහම අපි ඒ අවස්ථාවේදීම රෝහල් දක්වා යොමු කරනවා. ඒකට අමතරව රෝගියාට රෝග ලක්ෂණ තියෙන්නේ ඉතාම ස්වල්ප වශයෙන් වුණත් රෝගයේ ප්‍රෝග්‍රෙෂන්, ඒ කියන්නේ රෝගය තවදුරටත් ඇතිරීමේ හැකියාව වැඩි වෙනවා වෙනත් රෝග තත්ව නිසා. ඉතිං ඒ වෙනත් රෝග තත්ව මොනවද අපි සාමාන්‍යයෙන් කියන්නේ දීර්ඝකාලීනව තියෙන පෙනහලු ආශ්‍රව ආබාධ තියෙනවා නම්, එහෙම නැත්නම් දීර්ඝකාලීන හෘද ආබාධ පවතින කෙනෙක් නම්, දියවැඩියා රෝගය තියෙන කෙනෙක් නම්, ස්ථූලභාවය තියෙන කෙනෙක් නම්, අධික රුධිර පීඩනය තියෙන කෙනෙක් නම්, එහෙම නැත්නම් අපි හිතමු ඇඟේ ප්‍රතිශක්තිය අඩු මොකක් හරි හේතුවක් නිසා, ඒ කියන්නේ වකුගඩු බද්ධ කිරීමක් හරි අනිත් අවයව බද්ධ කිරීමක් කරලා තියෙනවා නම්, ඒ වගේ අය ගන්නවා මේ බෙහෙත් වර්ග ඇඟේ ප්‍රතිශක්තිය අඩු කිරීම සඳහා. ඒ වගේ අයට මේ කොවිඩ් රෝගය ඉක්මනට පැතිරෙන්න පුළුවන්. ඒක පැතිරෙන කියන්නේ ඇඟ ඇතුලේ සංකූලතා ඉක්මනට වතුවෙන්න පුළුවන්. ඒ වගේම මේ දීර්ඝකාලීනව පවතින වකුගඩු අකර්මණ්‍යතාවයේ හරි ඩයාලිසිස් කරන රෝගියෙක් නම් දිගටම පවතින අක්මා ගත රෝග හරි පිළිකා රෝග හරි දීර්ඝකාලීන දුම්බන කෙනෙක් නම් ඒ වගේ අයට කොවිඩ් නිසා ඇතිවෙන්න පුළුවන් සංකූලතා වැඩි. එතකොට ඒ වගේ අයගේ රෝග ලක්ෂණ අඩුවෙන් තිබ්බත් අපි ඒ අයව ඉක්මනට මේ රෝහල දක්වා යොමු කරනවා සමහර වෙලාවට මේ එයාගෙම ආරක්ෂාව සඳහා. එහෙම කෙනෙක් අපිට යම් කිසි මට්ටමකට ගෙදර ඉඳලා බලා ගන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය ආරක්ෂිත අපි කියන්නේ සේෆ්ටි ලේයර්ස් කියලා, ඒ අදාළ අවශ්‍ය පහසුකම් ඔක්කොම ගෙදර තියෙන්න ඕනේ. ඒ කියන්නේ රෝගියාට අමතරව යම් කිසි කෙනෙක් ඉන්න ඕනේ රෝගියාට අවශ්‍ය සත්කාර කරන්න, ඒ අයගේ දැනුම හොඳ වෙන්න ඕනේ, ඒ අයට පුළුවන් වෙන්න ඕනේ මේ ඇති වෙන සංකූලතා හඳුනා ගන්න ඉක්මනට, ඒ වගේම දුරකථන හරි වීඩියෝ කෝල්ස් හරි මාර්ගයෙන් සෞඛ්‍ය බලධාරීන් එකතු වෙලා එහෙම නැත්නම් GP එකතු වෙලා කටයුතු කිරීමේ හැකියාව කයට තියෙන්න ඕනේ. ඉතින් එහෙම තමයි අපි මූලිකව තීරණය කරන්නේ කොයි එක්කෙනා සුදුසුද ගෙදර ඉඳලා රැක බලා ගන්න, කොයි අයව අපි යොමු කර යුතුද ඒ අවස්ථාවෙම රෝහල දක්වා කියලා.
හොඳයි, ඊළඟට තියෙන තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි දැන් නිවසේදී යම් කිසි ආකාරයක මේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු රැක බලා ගන්නවා නම් ඔහුට ඖෂධ දෙනවද නැත්නම් මොනවද ඒ ඖෂධ එහෙම දෙනවා නම්, මෙන්න මේ කියන ප්‍රායෝගික ප්‍රශ්නත් අපි මෙතනදී විසඳගත්තොත් හොඳයි කියලා මං හිතුවා.
මුලින්ම කියන්න අවශ්‍යයි කොවිඩ් හැදුනා කියලා අනිත් කෙනෙකුට යම් කිසි අනිත් රෝග තත්ත්ව තියෙනවා නම් ඒ රෝග තත්ත්ව වලට ප්‍රතිකාර ඒගොල්ලන් නිතිපතා ගන්න ඖෂධ තියෙනවා නම් ඒ හැම දෙයක්ම වාගේ කිසිම වෙනසකින් තොරව හුඟක් අවස්ථාවලදී ඒවා දිගටම පාවිච්චි කිරීම ඒ විදිහටම කළ යුතු වෙනවා. ඒකට විශේෂ මොකක් හරි වෙනසක් වෙනවා නම් පවුලේ වෛද්‍යවරයා ඔබට පැහැදිලිව ඒ වෙනස මොකද්ද කියලා පැහැදිලි කළ දෙයි. ඇයි ඒ වෙනස කළ යුත්තේ, මොකද්ද ඒ වෙනසට ලක් විය යුතු ඖෂධය කියන එක ඒ පවුලේ වෛද්‍යවරයා ඔබට දැනුම් දෙයි. කෝවිඩ් සඳහා කියලා වෙනම විශේෂ බෙහෙත් අපි මේ අවස්ථාවේදී ගෙදරදී අපි මැනේජ් කරන්න තීරණය කරපු රෝගියෙකුට අපි ලබා දෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් කියනවා නම් අපි වෛද්‍යවරුන්ට, පවුලේ වෛද්‍යවරුන්ට මේ වෙනකොට නොඑක් මාර්ග මගින් දන්වලා තියෙන වෙන විශේෂ කිසිම විශේෂ ඖෂධයක් මේ සඳහා නිර්දේශ නොකළ යුතුයි කියලා. විශේෂයෙන්ම දැන් හුඟක් අය දන්නවා මේ ඉන්ටර්නෙට් එකේ නොඑක් අවස්ථාවල අපි දැකලා තියෙනවා කට්ටිය කතා වෙනවා මේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් හරි ක්ලෝරොක්වින් හරි එහෙම නැත්නම් අයිවමෙක්ටින් වගේ මේ වගේ ඖෂධ මේකට යම් කිසි ගුණාත්මක භාවයක් ඇති ඒවත් අපිට දෙන්න, එහෙම නැත්නම් විටමින් ජාතිය නොඑක් දේවල් ගැන යම් කිසි සාකච්ඡා මතු වෙනවා අපි දැකලා තියෙනවා. මේ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඕස්ට්‍රේලියාවේ පවුලේ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හැමදෙනාම අපි හැමෝගෙම තියෙන යම් කිසි එකඟතාවයක් තමයි ඒ කියපු අනිත් ඖෂධවල පර්යේෂණාත්මකව ඔප්පු කළ විශේ෷ ගුණයක් කොවිඩ් සඳහා මේ වෙනකොට අපි තියෙන බවක් අපි පිළිගන්නේ නැහැ කියන එක. ඒක නිසා වෙන කිසිම ඖෂධයක් මේ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. ඖෂධ අවශ්‍ය නම් ඒවා අපි නියම කරනවා රෝගියා රෝහලට ඇතුළත් කරද්දී හෝ ඇතුළත් වෙන්න යම් කිසි අවස්ථාවක අපි තීරණය කළවහම. එතකොට ගෙදරදී අපිට වෙන ඖෂධයක් නැහැ. නමුත් ගෙදරදී පාවිච්චි කළා නම් යම් කිසි ඖෂධයක් ඒ හැමදේම පාවිච්චි කළ යුතුයි. ඒ කියන්නේ දියවැඩියාවට බෙහෙත් ගත්තා නම්, ඇදුම තත්වයට බෙහෙත් ගත්තා නම්, අපි ඉන්හෙලර්ස් ගන්නවා නම් ඒ හැම දෙයක්ම දිගටම පාවිච්චි කළ යුතුයි.
හොඳයි, අපි කතා බහ කරේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ තබාගෙන රැක බලා ගන්නවද, එහෙම නැත්නම් රෝහලගත කරනවද කියන කාරණාව තීරණය කරන්නේ කොහොමද, ඒ සඳහා බලපාන සාධක මොනවද කියන කාරණා සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ඩාවින් නුවර රොයල් ඩාවින් රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතාව. වෛද්‍යතුමනි, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුර.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.